සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා සුපින්වත්නි ඔබ හැම දිනාම ඊටාම ශ්‍රද්ධාවෙන් අදත් බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණී කරන්නටයි අද මේ දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන්නේ අත්නගල්ල වෙලගෙදර පදිංචි සුනිත්‍රා සේනානායක මහත්මිය ශාන්ත කුමුදු සහ සරෝජා කියන සේනානායක පවුලේ පින්වත් දරුවන් මැදිහත් වී මේ උතුම් දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරනවා සුනිත්‍රා සේනානායක මහත්මියගේ අරමුණු මේ ධර්මාර්ථය තුළින් සමෘද්ධිමත් වේවායි මම ප්‍රාර්ථනා කරනවා. ධර්මශ්‍රවණී කරන්නට කාලය. අද මේ දේශනාවට මාතෘකා විදියට කුසල් දහම් වලින් පිරුණු ජීවිතයත් ව්‍යාධි දුක මරණය සම්බන්ධවත් මරණානුස්සතිය සම්බන්ධවත් දේශනාවක් කරන්න කියලායි මතක් කරලා තියෙන්නේ. කුසල් දහම් වලින් පිරිහිච්ච ජීවිත තමයි ලෝකේ තියෙන්නේ. හැබැයි මේ කුසල් දහම් වලින් පිරුණු ජීවිතයක් කියන එක අපි විසින්ම සම්මර්ෂණය කරමින් සමවදින්න ඕන එක. දැන් ගොඩාක් දෙනෙක් හිතාන ඉන්නේ කුසල් දහම් වලින් පිරුණු ජීවිතයක් කියොම යාලා කුසල් හඹාගෙන යනවා. කුසල් ධර්මයන් හඹාගෙන යනවා. යාලා කුසල් මොනවද කියලා එළියේ හොයන්න ගන්නවා. එළිය මොනවද කුසල් කියලා හොයන්න ගන්නවා. එතකොට ගැඹුරින් ධර්මයේ ගැන පරිචයක් නැති තැනක අපි කුසල් දහම් හොයන්න පටන් ගත්තොත් ඒ තැන්වල බොහෝ තැන්වල අපට මුණ ගැහෙන්නේ ඉදිකිරීම වගේ දේවල්. කුසල් දහම් වල මාවෙන් අපට හම්බෙන්නේ ඉදිකිරීම. ඒතකොට යාලා හිතනවා මේවාට රුකුල් දී මේවා හොඳ දේවල් ඇත්තටම. ඉදිකිරීම වගේ දේවල් ඉතාම හොඳ දේවල්. කුසල් දහම් වඩන්න ඒවා උදව් කරනවානේ. එතකොට දැන් අපි දැන් මේ දිනවල අපි හදාන යන විශාල භාවනා මධ්‍යස්ථානෙ තිනු ඒක අපි මේ මූලික කුසලය කියන එක අපි භාවනාවටයි තැන දෙන්නේ. හැබැයි කුසල් දහම් වඩන කෙනෙකුට ඒක උපකාරයක්. ඒ නිසා අපිත් එක කරනවා. එතකොට මේ කුසල් දහම් වැඩි වීම පිණිස මහ විශාල උපකාරයක් නේ කෙනෙක් ඇවිල්ලා පහසුවෙන් භාවනා කරන්න ඕනනේ. එහෙම තැනක් ඕනනේ. ඒකයි නැතුව මේ කෙනෙක් කියන්න පුළුවන් දැන් ඔබ වහන්සේලා ඔහොම කිව්වට ඔබ වහන්සේලාත් ඒවට සම්බන්ධයි නේ කියලා කියන්න පුළුවන්. නැත්තම් කුසල් දහම් වඩන්නේ කොයි වගේ පරාසයකද? ඒක ප්‍රශ්නයක් වෙනවනේ. නමුත් කුසල් දහම් වැඩි වීම කියන්නේ කුසල් දහම් වලට එකතු වීම කියන්නේ ඔයාලම ඇතුලින් සම්මර්ෂණය කර කර එකතු වෙන්න ඕන තැන. එළියේ හොයන්න හොඳ නැහැ. කුසලයේ හොයාගෙන එළියේ දුවන්නම හොඳ නැහැ. බුදුරජාණන් වහන්සේ එහෙම කළා. බෝධිසත්වයන් වහන්සේ නමක් විදියට කුසල් දහම් එළියේ හඹාගෙන ගියා අපගේ බුදුරජාණන් වහන්සේ. කුසල් දහම් එළියේ හඹාගෙන ගියා. නමුත් උන්වහන්සේ එළියේ කුසල් දහම් හඹාගෙන ගියාට උන්වහන්සේට එමේ එළියේ ලොකු දෙයක් හම්බුන්නේ නැහැ. හම්බුනේ දුක් දීමේ එක එක පිළිවෙත් විතරයි. එතකොට උන්වහන්සේ නොයෙක් නොයෙක් විදියට එළියේ කුසල් දහම් වලට අදාළ ජීවිත වුරු කිරීමෙන් සත්‍ය අවබෝධයට පත්ුනේ නැහැ. උන්වහන්සේගේ සිත සත්‍ය අවබෝධ වලට සත්‍ය අවබෝධයට පත්ුනේ නැහැ. එතන මේ සත්‍ය අවබෝධයට පත්වීම කියලා කියන්නේ අභ්‍යන්තර කුසල් නිරීක්ෂණය කිරීම සහ අභ්‍යන්තර කුසල් සම්මර්ෂණය කිරීමෙන් ඇති වෙන තත්ත්වයන්. එනිසා මෙතනට එකතු වෙච්ච කොයි වගේ අම්ම කෙනෙකුට වුණත්, gedara indala අද ප්‍රඥා නාලිකාව අහගෙන බලාගෙන විමසාගෙන ඉන්න කොයි වගේ අම්ම කෙනෙකුට වුණත්, සමහරට යාට බැරි වෙන්න පුළුවන් හයියක් නැහැ කුසල් කරගන්න. ඔයාලා හිතන මට්ටමේ පන්සල් වල ගිහින් අරේට මෙහෙට ගිහින් වාලට යාට කුසල් කරගන්න බෑ. නමුත් කුසලයේ කියන්නේ Tamange සිතින් සමවදින්න ඕන එකක්. කුසලයට හොඳ හිතක් තියෙන්න ඕන. සද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව පදනම් කරගත්ත සිතක් විතරයි ඕන. එබඳු සිතකට තමයි කුසල් දහම් වලට එකතු වෙන්න පුළුවන්. නූපන් කුසලයට එකතු වෙන්න පුළුවන්. උපන් කුසලය තුල සමවදින්න පුළුවන්. නූපන් කුසලය උපද්දවන්න පුළුවන්. මේ කුසල් දහම් වල ස්වභාවයක් තියෙනවා. උපන් කුසලයකුත් තියෙනවා, නූපන් කුසලයකුත් තියෙනවා. අපි හැම වෙලාවකම උපන් කුසලයෙන් සතුටු වෙන්න ඕන. නූපන් කුසලයේ උපද්දවීම පිණිස ජවයක් තියෙන්න ඕන. උපන් කුසලයෙන් සතුටු වෙන්න. දැන් ඔයාලට තියෙන සුතමය ඥානය. හොඳට ධර්මය අහලා අහලා දරාගත්ත ඒක ඔයාලා තුල උපන් කුසලයක්. ඒක ලෝකේට සමහර විට නැහැ. ලෝකේ සමහර අයට ඒ උපන් කුසලේ නැහැ. දැන් ඔයාලට තියෙන උපන් කුසලයක්. මොකද්ද උපන් කුසලය? උපන් කුසලය තමයි සුතමය ඥානයක් තියෙනවා. ධර්ම ශ්‍රවණයේ තුලින් ගොඩනගාගත්ත ඥානයක් තියෙනවා. ඒක උපන් කුසලයක්. ඒක සම්මර්ෂණය කරමින් ඒකට නැවත නැවත එකතු වෙන්න පුළුවන් හැකියාව තියෙන්න ඕන. හැබැයි ඒක ඇතුලේ නූපන් කුසලයක් තියෙනවා. මොකද්ද නූපන් කුසලය? ඒ තමයි සමාට සුතමය ඥානෙ තියෙන කෙනාට විදර්ශනා ඥානෙ නැති වෙන්න පුළුවන්. එතකොට සුතමය ඥානෙ තියෙනවා, විදර්ශනා ඥාන නැහැ. උපද්දවන්න මහන්සි වෙන්න ඕන විදර්ශනා ඥාන. ඒ උපද්දවන්න ඇතිවෙන මහන්සිය තමයි නූපන් කුසලය. ඒක උපද්දවන්න යා තුල ජවයක් තියෙන්න ඕන. ඔන්න ඔය කාරණා දෙකෙන් සමන්නාගත තත්ත්වයක් ඔයාලට තිබ්බොත්, ඒ කියන්නේ උපන් කුසලය තමයි සුතමේ ඥානය, නූපන් කුසලේ විදර්ශනා ඥානෙ, උපන් කුසලේ මතම පිහිටා ඉන්නවා. බණහනික යනවත් නැහැ. ධර්මශ්‍රවණ එකම බණ ආයායහනවා, ආයායහනවා. නමුත් එයා එකම බණ අහගෙන හිටියා කියන එකෙම එයාට සම්පූර්ණත්වයට යන්න බෑ. නූපන් කුසලය උපද්දවන්න ඕනේ. එතකොට නූපන් කුසලෙ මොකද්ද? විදර්ශනාමය ඥාන. ඒවා උපද්දවන්න යා තුල ජවයේ තියෙන්න ඕන. ඔන්න ඔතන තමයි කුසල් ධම්ම වලින් එයාගේ ජීවිතේ පිරෙන්නේ. කුසල් ධර්ම වලින් එයාගේ ජීවිතේ පිරෙන්න පටන් ගන්නවා. කුසල් ධම්ම වලින් එයාගේ ජීවිතේ පිරී යනවා. කුසල් ධම්ම වලින් පිරිලා යනවා යාගේ ජීවිතේ. හරි හොඳ දෙයක් ඒක. එතකොට කුසල් දහම් වලින් පිරෙනවා කියන්නේ ඔන්නෝකට. එතකොට කුසල් දහම් වලින් පිරිනු ජීවිතයක ඔයාලා අග්‍රම කුසලයේ කුමක්දයි නිතර ප්‍රතිවේක්ෂණා කරන අන්න ඊළඟ එක. මොකද්ද දැන් ඔන්න හරය තුනයි දැන්. එකක් මොකද්ද? උපන් කුසලයේ දකින්න ඕන. එතකොට කුසලයේ කියන්නේ එළියේ තියෙන දෙයක්ද? නෑ. එළියේ කුසලය කුමක්දයි හොයාගෙන යන්න ඕනද? හොයාගෙන ගිහින් වැඩන්නේ උනාසකින් කුසල ගවේසී කියලා තමයි දුර්ගේශ්වරි වලට ගියේ. කුමක්ද කුසලය කියලායි උනාස ප්‍රශ්න කළා කියන්නේ. කිං කුසල ගවේසී, කිං සච්ච ගවේසී කියලායි උනාස ලෝකෙට ගිහින් තියෙන්නේ. ඒ කියන්නේ අර සත්‍ය අවබෝධයේ ලෝකෙ හැම වෙයි කියලා හිතාන ගිහින් තියෙන්නේ. ওই වචන දෙකම උනාස දැරුවා කියනෝනේ බුදු වෙන්න කිට්ටුව. කිං කුසල ගවේසී, කිං කියන්නේ කුමක්ද කියන එකනේ. කිං කුසල ගවේසී, කිං සත්‍ය ගවේසී. කුමක්දයි සත්‍ය ගවේෂණේ, කිමක් කුමක්දයි කුසල ගවේෂණේ කියලා තමයි උන්වහන්සේ දුක් දීලා නොඒක ආකාරයේ වැඩපිළිවෙල වලට උන්වහන්සේ එකතු වුණේ. නමුත් උන්වහන්සේට තේරුණා එක තැනකදී අසාර්ථක බව. හැබැයි ඒක අසාර්ථකයි කියලා දැනෙනකොට, උන්වහන්සේට ඒක අසාර්ථකයි කියලා දැනෙනකොට, උන්වහන්සේට ඒක අසාර්ථකයි කියලා තේරෙනකොට, හඳුන ගන්නකොට, පින්වත්නි උන්වහන්සේ ළඟම හිටිය පාය පවා උන්වහන්සේ අතහැරලා දැම්. එහෙනම් ලෝකේ ගැඹුරු කුසලයේ හඹාගෙන යද්දී ඒක ලෝකයට දිරවන්නේ නැහැ. උන්වහන්සේ ගැඹුරු කුසලයේ හඹාගෙන යද්දී පස්වග මහණුනුත් අතහැරියා. යාලා කිව්වා මේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ සත්‍ය හොයාගෙන යෑම අතහැර දමා ඇති බවයි. ඒ නිසා අපි තවදුරටත් උන්වහන්සේගේ ඇසුරේ වාසය කිරීම කවර ආකාරයකවත් තේරුමක් නැහැ. කිසිම තේරුමක් ඇති වැඩන්නේ මේ අපි මේ කරන්නේ. අපි කරුණා කරලා අපි නික්මෙමු කියලා ඒ අය උන්වහන්සේ අතහැරලා දැම්මනේ පින්නොත්. එහෙමනම් එක එක දෙයක් තේරුම් ගන්න. මොකද්ද? අභ්‍යන්තර කුසල ගවේෂණය වනාහි ලෝකයාට නුරුස්සන දෙයක්. ඕගොල්ලන්ට කරන්න වෙන්නේ ලෝකයට රුස්සන්න ඇති වැඩක්. නිවන් දකින්න ඕන නම්, මඟඵල ලබන්න ඕන නම්, අරහත්ත්වේ කරා යන්න ඕන නම්, නිකන් සෝවාන් වෙන්න ඕන කියලා ඔයාලගේ හෘද සාක්ෂි යාන්තමින් අරින් කැකෑරි කැකෑරි පොඩි අදහසක් තියෙනවා නම්, ඔගොලු මාර්ගයට එන්න දැනගෙනම මොකද්ද මේ සෝතාපන්න ඵලය ලෝකයාට නම් එච්චර රුස්සන එකක් නෙමෙයි. ප්‍රඥාවන්ත ශ්‍රාවකෙක් ප්‍රශංසා කළාට ලෝකයා ගර්හිත තත්ත්වයක්. ගැරහුම් ඇනුම් බැනුම් බලාපොරොත්තුවෙන්මයි මගඵල පත්තට එන්න ඕන කෙනෙක්. ඇයි ලෝකයාට ඒක ඔරොත්තු දෙන්නේ නැහැ? ඒක ලෝකයට හරියන්නේ නැහැ පින්වත්නි. ඉතින් මේ විදියට කුසල් දහම් වලින් පිරුණු ජීවිතයකට අදාළ මූලික දේ මොකද්ද? උපන් කුසලය සම්මර්ෂණය කරනවා. මොකද ඔයාලට තමයි එක එක කුසල් තියෙන්න පුළුවන්. උදාහරණයක් විදියට එකක් තමයි සුතමේ ඥානෙ. දවස ගානෙම ධර්මය අහන්න එයා වෙලාවක් වෙන් කරගෙන ඒ කෙරේ උනන්දු වෙන සමහර කෝච්චිය යනකොට හරි බස් එකේ යනකොට හරි හරි ඉයර්ෆෝන් එකක් ගහගෙන අහගෙන යනවා නම් බණ. ඒක එයා තුළ නූපන් උපන් කුසලයක්. ඒක මත එයා පිහිටන්න ඕන, නැවත නැවත පිහිටන්න ඕන, ආය ආයේ ඒකට සමවදින්න ඕන, නැවත නැවත ඒකට එකතු වෙන්න ඕන. හැබැයි එයා දකින්න ඕන මා තුළ නූපන් කුසලයක්ද පවතිනවා. මොකක්ද එයා තුළ පවතින නූපන් කුසලය? එයා තුළ පවතින නූපන් කුසලය තමයි පින්වත්නි විදර්ශනා ඥාන. තවම එයාට ඉපදිලා නැහැ. විදර්ශනා ඥාන කියන ඒවා ඉපදිලා නැහැ. ඒක උපද්දවන්න එයා ජවයක් ගන්න ඕනේ. ඒක ඉපදිච්ච නැති එකක් බව එයා දකින්න ඕනේ. අර දේශනාව තුළින් විදර්ශනා ඥාන ගැන ඇහෙනකොට එයා දකින්න ඕනේ මම මේ බණ අහගෙන හිටියට ඒක මා තුළ ඉපදිලා නැහැ නේද? තවමත් මා තුළ ඒ කුසල ඉපදිලා නෑ නේද කියලා තමා තුළ නූපන් ඒ මිහිරි කුසලය පින්නතුනි පින්නතුන්ලාගේ ජීවිතෙන් දකින්න ඕන. පින්නතුන්ලාගේ ජීවිතෙන් දකින්න ඕන. එතකොට නූපන් කුසල ඉපදවීම පිණිස ජාවයක් එනවා. ඊට පස්සේ ඔයාලා නිතර නිතරම ඔය ඒක ඇතුලේ ඔයාලා දකින්න ඕන තව ලස්සන අදහසක් තියෙනවා. මොකද්ද? කුසලයේ අවසානය කුමක්ද? කොච්චන කල් කුසලේ වඩන්න ඕනද? කුසලේ අතර අග්‍රම කුසලේ කුමක්ද? අපි හිතාගෙන ඉන්නේ අග්‍රම කුසලේ කියන්නේ කටින පිංකම් කරන ඒවා වගේනේ. පින්වත්නි අග්‍රම කුසලය වනාහි, අග්‍රම කුසලය වනාහි අන්කවර දෙයක්වත් නෙමෙයි. අග්‍රම කුසලය වනාහි අරහත්වය බව දකින්න. ලෝකේ ඒ වගේ කුසලයක් නැහැ. ඔන්න බලන්න කටිනේ පිංකම කුසලයේ විදියට දැක්ක මිනිහෙකුට අග්‍රම කුසලයේ විදියට පේන්නේ මොකද්ද? නිකෙලස් වීම. නිකෙලස් වීම නම් මිහිරිතම කුසලයේ කූටප්‍රාප්තියක්, කුසලයේ අවසානික අවස්ථාවක් ඇති බව දකින්න. ඒක තුන්වෙනි එක. ඔන්න ඔය වචන තුන ඔයාලගේ ජීවිතේ නිතර නිතරම දකින කමක් තියනවා නම් ඔය වචන තුන බලන්න ලේසි. ඔය වචන තුනෙන් සමන්නාගත වෙච්ච ජීවිතයක් නම් ධර්මී නාමෙන් ඔයාලට තියෙන්නේ. ඒකට අපි කියනවා සුතවාරිය ආර්යසා. ශ්‍රවණය තුලින්ම ආර්ය ශ්‍රාවකත්වයේ තුල ආපු කෙනෙක් කියලා. ධර්මී කියන්නේ සුතවාරිය ශ්‍රාවකෝ කියලා. ඒකම තව විදියකින් අපිට හඳුන්වන්න පුළුවන් දිට්ටි සම්පන්න ශ්‍රාවකත්වයේ පහළවීම කියලා. ඒක දිට්ටි සම්පන්න ශ්‍රාවකත්වයේ පිරෙන්නේ සෝවාන් වීමත් එක්ක. ආරම්භ වෙලයි තියෙන්නේ. දිට්ටි සම්පන්න ශ්‍රාවකයෙකුට අදාළ පරිච්ඡේදය එයා තුළ ආරම්භ වෙලයි තියෙන්නේ පින්වත්නි. දිට්ටි සම්පන්න ශ්‍රාවකයෙකුට අදාළ ආධ්‍යාත්මික ප්‍රවේශය එයා තුළ පටන් අරන් මෙන්න මේ දිට්ටි සම්පන්න ශ්‍රාවකත්වයට අදාළ මූල බීජයන් Taman තුල වැපිරිලා නම් අස්සනුනෙලලා නැති වෙන්න පුළුවන්, සෝවාන් වෙලා නැති වෙන්න පුළුවන්. ඒක පැලවිලා නම්, පැලවෙනවා නම් ඒ බීජේ. ඒ බීජ අවකාශය තුල පැල දක්වා වැඩිලා නම් තවම අස්සන්න නැහැ. තවම ගොයම සස්ත්‍රීක වෙලා නැහැ, පොහොර ලැබිලා නැහැ, හොඳට වතුර වලින් ලොකු උපකාරයක් ලැබිලා නැහැ.
තවදුරටත් වතුර ලැබෙන්න ඕන පොහොර ලැබෙන්න ඕන හානිකර අවකාශයන් එනකොට ඒවට අදාළ විදියට ප්‍රවේශමක් තියෙන්න ඕන මිනිස්සු කියන්නේ බෙහෙත් ගන්නවා කියලා ඔය ප්‍රවේශමක් තියෙන්න ඕන ඒක ඇතුලේ තමයි කාලාන්තරයක් යනකොට අවුෙන් හුලඟින් වැස්සින් මේ කුඹුර ආරක්ෂා වුණොත් එයාට පුළුවන් අස්සරහට හොඳ අස්සැන්නකට යන්න හොඳ ගැඹුරු අස්සැන්නකට එයාට යන්න පුළුවන් නමුත් තවම අස්සැන්න ලැබෙච්ච නැති මිනිහෙක් එයා අස්සැන්න ලැබිලා නැහැ ඒ අස්සැන්න ලැබිලා නැති නිසා එයා දකින්න ඕන මම ඉන්නේ ආර්ය ශ්‍රාවකත්වයට අදාළ එක්තරා තත්ත්වයක සුතවාරිය ශ්‍රාවකෝ එතකොට මගේ තත්ත්වයේ කෙබඳු තත්ත්වයක්ද ශ්‍රවණය තුලින් ආර්ය ශ්‍රාවකත්වයේ හඹාගෙන යන එකක් මගේ දැන් තියෙන තත්ත්වය කොයි වගේ මට්ටමක්ද ශ්‍රවණය තුලින් ආර්ය ශ්‍රාවකත්වයේ හඹාගෙන යන කමක් තියෙන සුතවාරිය ශ්‍රාවකෝ එතකොට ශ්‍රවණය තුලින් ආර්ය ශ්‍රාවකත්වයේ හඹාගෙන යන කමක් නම් තම තමන්ගේ ජීවිතවල තියෙන්නේ ඒකෙම දිගුවක් විදියට එයාට හම්බෙන අව ප්‍රතිඵලය මොකද දිට්ටි සම්පන්න ශ්‍රාවකත්වය දිට්ටි සම්පන්න ශ්‍රාවකත්වයේ අත්පොත් තියපු කෙනෙක්ද මෙන්න මෙබඳු මට්ටමක් නම් කවදාවත් එයා මැරිලා හතර පායට යන්නේ නැහැ බලන්න රැකවරණි පොඩි ගුණධර්ම ටිකයි අපි හැදුවේ කොහොමද රැකවරණි පොඩ්ඩයි හැදුවේ ඇත්තටම හැදුවා නෙමෙයි බැලුවා විතරයි උපන් කුසලයේ දෙස බැලුවා නූපන් කුසලයේ නම් විදර්ශනා ඥානයේ දෙස බැලුවා කුසලයේ අග්‍රතම දේ කූටප්‍රාප්ති අරහත්වේ කියලා තමන්ගේ සිතෙන් දැක්කා එබඳු ජීවිතයකට එකතු වී වාසය කළා දිට්ටි සම්පන්නයි දිට්ටි සම්පන්නකම පිරෙන්නේ අරහ සෝවාන් වෙනකොට නමු දිට්ටි සම්පන්නකමට අදාළ අවකාශයකට යාගේ සිත එකතු වෙලා තියෙන්නේ දිට්ටි සම්පන්න අවකාශයකට යාගේ සිත එකතු වෙලායි තියෙන්නේ යා එකතු වෙන්න දෙයක් නැහැ එකතු වෙලා තියෙන්නේ එතකොට දිට්ටි සම්පන්න ශ්‍රාවකයෙකුට අදාළ එකතු වීමක් එයා තුල දකින්න ලැබෙනවා නම් මොකද්ද මේ අවකාශය මොකද්ද මේ தত্ত্বය දිට්ටි සම්පන්න ශ්‍රාවකත්වයට අදාළ தত্ত্বයක් මෙයා තුල මෝරන්න පටන් අරගෙන මෙන්න මේ අවකාශය ඇතුලේ අනිවාර්යයෙන්ම එයා සතර පායට වැටෙන්නේ නැහැ ඒ වගේම තමයි එයාට යම් කිසි සුරක්ෂිත බවක් තියෙනවා සෝවාන් වීම පිණිස එයාට හරි පහසුවක් තියෙනවා හරිනේ මෙන්න මෙතනදී අපට තවදුරටත් තරවදුරටත් අපි තුල වෙන දෙයක් නිරතුරුව වෙන දෙයක් මේ විදියට කල්පනා කළත් නැතත් අපි තුල මේ මොහොතේ වෙන දේ මොකද්ද නොයික් නොයික් ආකාරයේ චිත්තචෛතසික ධර්මයන්ගේ ගලායීමක් අපේ සිතේ තියෙනවා අපි මේ විදියට බලන්න පුරුදු වෙලා ඉන්නවා භාග්‍යතුන් වහන්සේගේ නාමයෙන් හැබැයි අපි තුල නොයික් ආකාරයේ චිත්තචෛතසික ධර්මයන් ටිකක් ගලන්න පටන් අරන් තියෙනවා නොයික් ආකාරයේ චිත්තචෛතසික ධර්ම ටිකක් ගලන්න පටන් අරන් තියෙනවා එතකොට මේ නොඑකාකාරී චිත්තචෛතසික ධර්මයන්ගේ ගැලීමක් අපේ සිත තුළ තියෙනවා මොකද මේ සිත පෙර හේතුඵල ධමින් හැදිච්ච එකක් නිසා අරමුණු ප්‍රදනම් කරගෙන චිත්තචෛතසික ධර්මයන්ගේ ගැලීමක් අපි තුළ නිරන්තරයෙන් සිද්ධ වෙනවා හැබැයි අපිට අර වගේ දැක්මක් තියෙනවා මෙන්න මෙතනදී දැන් අපිට අග්‍ර කුසලයේ මොකද්ද කුසලයේ කූටප්‍රාප්තිය මොකද්ද අරහත්වය අපිට අපේ එතකොට අපි ඉන්නේ කුසලයේ උපද්ද කුසල් දහම් වලින් පිරිච්ච ජීවිතයක් කට යන්න ඕන කියන අදහස ඇතුලේ අපේ කුසල් දහම් මිය ගිහින් නැහැ ගොඩාක් දෙනෙක්ගේ ජීවිතවල කුසල් දහම් මැරිලා තියෙන්නේ ඒවා කොච්චරද මැරිලාද කියනවනම් ඒගොල්ලන්ට තියෙන්නේ පොඩිම පොඩි දේවල් ටිකක් බුද්ධ ශාසනයේ නාමයෙන් ඒක පණ ගහලා ගන්න හරි අමාරු නැවත පණ ගහලා ගන්න එක පුදුම තරම් අමාරුයි පින්වත්නි. දැන් බලන්න කුසල් දැන් එතකොට යාට අග්‍රම කුසලයේ අරහත්ත්වයේ විදියට පේනවා ඒක උපද්දවන්න යා මොකද්ද කරන්න ඕන? දැන් අග්‍රමික උපද්දවන්න එපායි. එතකොට අග්‍රමේක උපද්දවන්න බැරි වුණත් ඒ මාර්ගයේ ප්‍රණීත අත්දැකීමකට හරි එකතු වෙන්න පුළුවන්. මෙතන මම ප්‍රණීත අත්දැකීම කියලා කියන්නේ අඩුම තෝවන්නවත් වෙන්න පුළුවන්. රහත් වීම කොහොම හරි අරහත්ත්වයේ තමයි කුසලයේ කූටප්‍රාප්තිය අවසානික අවස්ථාව. නමුත් රහත් වීම කොහොම හරි තෝවන්න හරි වුණොත් රහත් වීම අරමුණු කරලා මාර්ගයේ වඩන කෙනෙකුට සෝවාන් වෙන එක අමාරු වැඩක් නෙමෙයි. මතක තියාගන්න පින්වත්නි, අපගේ බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් සෝවාන් වෙන එක අමාරු වැඩක් නෙමෙයි. දැන් අපි බලන්න ඕන අග්‍රම කුසලය අරහත්ත්වේ නම් ඒ කුසල ඉපැද්දවීම පිණිස අප කවරක්ද කළ යුතු වන්නේ? අපගේ බුදුරජාණන් වහන්සේ වදාළ ක්ෂේත්‍රයට එකතු වීමයි අපි කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාළ ක්ෂේත්‍රයක් තියෙනවා. ඕකටම අපේ දැන් ওই සමහර ප්‍රසිද්ධ උපමාවල එහෙම තියෙනවා. කැටකිරිල්ලගේ උපමාව එහෙම තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ක්ෂේත්‍රය කියන්නේ කොකටද? සතිපට්ඨානෙට. උන්වහන්සේගේ ක්ෂේත්‍රය පමණයි. ඒකනේ බුදුරජාණන් වහන්සේ වදාළේ කොච්චර කැටකිරිල්ල කොච්චර පුංචි වුණත් එයාගේ උරුමේ පිය උරුමේ භූමිය මොකද්ද? පස් යටනේ කැටකිරිල්ල හැංගෙන්නේ. කැටකිරිල්ල පස් යට ඉන්නකන් රැකිනවා. ඒ භූමිය ඉන්නකන් රැකිනවා. ඒ භූමිය අතහැරලා ගියොත් සමහර විට ඒ භූමිය අතහැරියට පස්සේ සස්ත්‍රීකත්වයක් දැනෙන්න පුළුවන් කෙනෙකුට. සස්ත්‍රීකත්වයක් දැනෙන්න පුළුවන්. අර ඉබ්බොරංචෝකට කිව්වා කියන්නේ වැඩිහිටි ඉබ්බෙක් කිව්වලු යන්න එපා මේ තනිකෙන් එහා පැත්තට ගියොත් එහෙම අපේ පරම්පරාවල් වලවත් කවුරුවත් ගිහින් නැහැ උඹලා අවදානමේ වැටි කියලා පොඩි ඉබි පැටවුන්ට කියනවලු ඉබ්බෙක්. ඒ පොඩි ඉබි පැටවුන්ට කියනකොට ඒ පොඩි ඉබ්බෝ කියනවලු අනේ ඔය වයසක අපේ මේ සීයා වෙච්ච ඉබ්බා කියනේ අපි අහන්න ඕනේ නැහැ එච්චර. ඒතර අරිතුරුයි කියනවලු නෑ නෑ එයා දන්නෝ ඔය මොනවා හරි දැනගෙනනේ ඔය කියන්නේ අපි නොයයිමු. එක ඉබ්බෙක් හෙමීට කාටන් නොකියා හෙමීට ගියාලු අර මේ එයාලා කියපු සීමාවෙන් එහා පැත්තට ගියාලු. එහා පැත්තේ ලස්සන්ට තනකොළ හැදිලා තියෙනවලු ලස්සන්ට වගා කරපු තැන්. මේ වගේ මුඩු බිමකුත් නෙමෙයි මෙච්චර කෑම අඩු බිමක් නෙමෙයි කියනවා. මෙයා මොකද කරන්නේ ගිහින් හොන්දට කෑවලු. කියන්නම් ගිහින් සීයා කොච්චර පටලවගෙනද කියලා. මෙච්චර කණ්ඩ තියෙන භූමියටනේ යන්න එපා කියලා හොන්දට කාලා ආවලු. ඇවිල්ලා ඉබිරංචු වට කරලා අර පොඩි ඉබ්බා කියනවලු අනේ මේ සීයාගේ මෝඩකම. මේ වයසක ඉබ්බා අපිට එහා පැත්තේ යන්න දුන්නේ නෑනේ. ඔන්න බලාපල්ලා මම ගියා. මම ගිහින් ඒ භූමිය ස්පර්ශ කළා. ඒ භූමිය සස්ත්‍රීකයි. නිලට හැදිලා තනකොළ. ඒව මං අනුභව කරලත් ආවේ. මේ ඇවිල්ලා ඉන්නේ මම. එහෙනම් උඹලා මතක තියාගන්න ඕනේ. ඒක කිසි ප්‍රශ්නයක් ඇති භූමියක් නෙමෙයි. ඉතින් අර ඉබ්බොත් ඒක අනුමෝදන් වුණාලු. ඉතින් ඇත්තනේ මෙයා ඇවිල්ලානේ. මේ ඉබි රංචුවම ගිහින් අර වැඩිහිටි ඉබ්බට කිව්වලු. මෙන්න මෙයා සීයා කියපු නැති පැත්තට සීයා එපා කියපු පැත්තට ඔන්න ගිහින් ඇවිල්ලා. එනම් පරම්පරාවෙම අපි ඉඳලා තියෙන්නේ බොරුවක කියලා කිව්වලු. එතකොට අර ඉබ්බි වැඩිහිටි ඉබ්බහවලු ඇත්තද මේ කියන්නේ? එතකොට අර ඉබ්බා ටික අභිමානෙන් කළෝ මං ගියා. ගිහින් කොහමද ඒ පැත්ත? උඩට තනකොළ තියෙනවා මේ වගේ තනකොළ වලින් අඩු බිමක් නෙමෙයි. උඩට තනකොළ තියෙනවා මං ඒවා කාලයි ආවේ. ඒව මං හොඳට කාලා ආවේ. ආ එහෙමද? ඇති වෙන්න කෑවද කියලා අහනවා. ඔව් කෑවා කියනවා. දැන් උඹට ප්‍රශ්නයක් නැද්ද කියලා අහනවා. කිසි ප්‍රශ්නයක් නැහැ මම මේ ඉන්නේ කියනවා. එතකොට කිව්වලු ඇත්ත කියාපන්. මුකුත්ම ප්‍රශ්නයක් නැද්ද? එතකොට අර පොඩි ඉබ්බා කියනවලු. අර භූමියෙන් පලා ගිහින් ඉබ්බා කියනවලු. පොඩි ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද? නූලක් එනවා පිටිපස්සේ. මගේ පිටිපස්සෙන් පොඩි ප්‍රශ්නයක් පොඩි එකක් ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. නූලක් එනවා පිටිපස්සේ. එතකොට අර ඉබ්බා කියනවලු අර වැඩිහිටි ඉබ්බා කියනවා ආ ඒක තමයි මේ ගිහින් ඇවිල්ලා තියෙන්නේ වැද්දාගේ යම ගිල්ලලා ඔය ඇවිල්ලා තියෙන්නේ වැද්දාට උපු උගුලට අහුවෙලා ඔය ඇවිල්ලා තියෙන්නේ දැන් මේ උගුල දිගේ ඇයිවනි කෑවි පිටිපස්සේ නූලක් එනවා කිව්වේ ඒකයි දැන් මේ නූල දිගේ වැද්දා එනවා උඹ හොයාගෙන ඒ නිසා ඉබ්බෝ
උඹ ඵලයන් එක්ක වැද්දාගේ පැත්තට. නැත්තම් අපි යනවා උඹව අත්හැරලා. එතකොට අනාරක්ෂිත වුණේ ඒකෙන් සමහරවට අපි අපිට හිතෙනවා මේ බුද්ධ ශාසනය අපි ආරක්ෂිතයි වගේයි සමහර තැන්වල හරි ශස්ත්‍රීකයි. අපි බුද්ධ ශාසනය වගේ නෙමෙයි සමහර තැන්වල හරි ශස්ත්‍රීක අවකාශයක් තියෙනවා. අපරාධ මෙහෙම අවකාශයක් කියලා අපි හිතුවට අපි අනාරක්ෂිතයි පින්නත්. පංචකාම අරමුණු පස්සේ වේගෙන් හඹාගෙන යන්න පුළුවන් ශේස්ත්‍ර අපිට ඕන තරම් හම්බෙලා තියෙනවා. බුද්ධ ශාසනය වගේ අනිත්‍යයි අනාත්මයි කියලා දකින්න දැක්මට වඩා ඒවා ප්‍රණීතයි වගේ ඒ අවකාශයන් වලදී අපට දැනෙන්න තේරෙන්න වැටහෙන්න අඳුන ගන්න පුළුවන් අපි. එම අඳුන ගත්තට අපි ඉන්නේ අවදානමක. අපගේ බුදුරජාණන් වහන්සේ තමයි මේ අවදානමින් සම්පූර්ණයෙන්ම අපිව ගැලෙව්වේ. එතකොට ශේස්ත්‍රය මොකද්ද? ශේස්ත්‍රය තමයි සිහිය පිහිටුවා ගැනීම. මෙන්න මෙතනදී කුසල් ධර්මයන් උපදවාගෙන වාසය කිරීමේ අග්‍රම කුසලයේ අරහත්ත්වය කියලා දකින්න කෙනා ඒ කුසලෙ ඉපැද්දවීම පිණිස ජවේගන් ඒ ජවේගනි රහත් වෙන්නම නෙමෙයි. ඒ ජවේ ඇතුලේ තමයි සෝවාන් වෙන්නත් පුළුවන්. අන්න ඒකයි. කෙනෙක් කියන්න පුළුවන් ඕරම් භාගීය සංයෝජනවත් සිඳින්නේ නැතුව කොහොමද උද්දම් භාගීය සංයෝජන සිඳින්නේ? කෙනෙක් අහන්න පුළුවන්නේ. නෑ පින්වත්නි. ඕරම් භාගීය සංයෝජන සිඳින්න පුළුවන් අමා නිවන අරමුණු කරගෙන ඉස්සරහට යනකොට එයාට හම්බ වෙනවා ඒක. එයා එහෙම ඉස්සරහට යනකොට එයාට දැන් මොකද්ද එයාට ඉස්සරහට යනවා කියලා කරන්න තියෙන්නේ? මෙන්න මේ වචන ටික. එකක් තමයි ඔන්න මේ ටික හොඳට අහගන්න සිහි නුවණින් උදව්ව ගන්න එක. එක. මේ තියෙන මාර්ගයට එකතු වෙන කෙනා. හොඳේ. මාර්ගයේ ඇතුලේ ඉන්න කෙනා අරකට අර කාරණා තුන උපන් කුසලයේ සම්මර්සණය කරනවා නූපන් කුසලයේ උපද්දවිනු විදර්ශනා ඥාන උපදවිය යුතුය බව දකිනවා කුසලයේ කූට ප්‍රාප්ති අරහත්ත්වයේ බව දකිනවා ඒ දකිමින් දකිමින් අග්‍රම කුසලී පැද්දවීම පිණිස අවශ්‍ය ජවයට පදනම හදා ගන්නවා ඒ පදනමේදී මූලික දෙයක් ඒ පදනමට අදාළ මූලික දෙයක් මොකද්ද එක පින්වත්නි සිහිනු සති සම්පජඤ්ඤය එක සති සම්පජඤ්ඤය වුණ දෙක පින්වත්නි දෙක සතිය තුන්වෙනි එක සතිපට්ඨානය හතරවෙනි එක සතිපට්ඨාන භාවනාව පස්වෙනි එක සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදාව ඔන්න ඔය ටික ඕන. ඔය ටික නැත්තම් මුකුත් කරන්න බෑ. ඔය ටික ඕන. සති සම්පජඤ්ඤය ඕන. ඇයි මේ මොහොතේ මොකද්ද අපිට වෙනවා කියලා මම දැන් මේ දේශනාවේදී කිව්වේ? මේ මොහොතේ අපිට මොකද්ද වෙලා තියෙන්නේ පින්නොත්? මේ මොහොතේ වෙලා තියෙන්නේ අපි මේ කුසලයේ උපද්දවන්න වීරිය කළාත් මේක ඇතුලේ අපට සිද්ධ වෙලා තිබෙනවා චිත්ත සංස්කාර ප්‍රවාහයකට අසු වෙලා ඉන්න. ඇයි එහෙම වෙලා තියෙන්නේ? පෙර හේතුඵල ධමින් සකස් වුණු සිතක් අපට තියෙන්නේ. හේතුඵල ධමින් සකස් වුණු සිතක් තියෙන්නේ. හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන සිතක් අපට තියෙන්නේ. අපට තියෙන්නේ නිරුද්ධ වී යන ස්වභාවයට අයිති සිතක්. පෙර හේතුඵල ධාමින් හටගත් එකක් හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යන සිතක් අපට තියෙන්නේ. එතකොට හේතුඵල ධාමින් හැදිලා හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යන සිතක් තියෙන එක සකස් වෙච්ච එකක් ඒක. සකස් වෙච්ච එකක් නම් අපට ඒ தත්ත්වයේ කොයි වගේ தත්වයක් වුණත් ඒකට මූණ දෙනවා ඇර අපටයි වෙන කරන්න දෙයක් නැහැ පින්වත්නි. ඒකට මූණ දෙන්නයි අපට තියෙන්නේ. එමනම් මෙන්න මෙතනදී පින්වත්නි හැම වෙලාවකම මේ චිත්ත සංස්කාර ගලනකොට අපිට එනවා හිතට. චිත්ත සංස්කාර ගලනවා ඒක නවත්තන්න බෑනේ. ඒ චිත්ත සංස්කාර ගලනකොට ඒවා පිළිබඳ හරි සිහිය තියෙන්න ඕන. හරි කල්පනාවෙන් ඉන්න ඕන. ඒ කල්පනාව භාවනා වශයෙන් S2 පියාගෙන කරන එකක් නෙමෙයි ගනුදෙනුවේ දිනදා වැඩ කරද්දී උයන පියනකොට
අන්න එතනදී අපි රැකෙන්නේ සිහිනුවණින් තමයි සතිපට්ඨානින් නෙමෙයි. ඇයි මේ හැම වෙලාවකම චිත්ත සංස්කාරයන්ගේ ගැලීමක් අපි තුල තියෙනවා. ඒක පෙර කර්ම සංස්කාර වලින් ජනිත වෙච්ච ශක්තියකින් එක වෙන්නේ. ශක්තිය ඕනනේ. ඒ පෙර සසරින් ආපු ශක්තියක් ඒක. සසරින් ආපු ශක්තිය. ඒ සසරින් ආපු ශක්තිය ඇතුලේ තමයි ඒ ක්‍රියාත් දැන් රැට නිදාගත්තාම සමහරලාවට අපිට දාඩිය දාලා නේද? සමහරලාවට නැගිටින ඇහැරෙනවා දාඩිය දාලා. ඇයි? ඒ දාඩිය දැම්මේ නැත්නම් සමහරට මැරෙන්න පුළුවන් කෙනෙක් ඒ වෙලාවට. එතකොට අපේ ස්වභාවිකම ඇතුලේ මොකද්දෝ ශක්තියක් වැඩ කරනවා පැවැත්ම පිණිස. පැවැත්ම පිණිස ඇතුලේ ශක්තියක් වැඩ කරනවා. නව් දාඩිය දාපු බව අපි දන්නේ. ඇහැරුණාට පස්සේ දිනෝ අපි හොඳටම දාඩිය දාලා නේ කියලා. එහෙනම් අපට තේරෙනවා මේ ප්‍රතිසන්දි සිත පහළ වෙනකොට ආපු මොකද්දෝ ඇතුළ වැඩ කරන පැවැත්මේ සීමා මායිම් ලකුණු කරගෙන පැවැත්ම පිණිස අවශ්‍ය ශක්තියක් අපේ ඇතුළේ හදවත වැඩ කරනෝනේ. නිදාගෙන හිටියා කියලා හදවත නවතින්නේ නැහෙනි. අපි දන්නෙත් නැහෙනි නිදාගත්ත කතාව. අපි දන්නේ නිදා ගන්නකොට ඇඳට ගියා කියලා විතරයි. අපි දන්නේ ඇහැරෙනකොට ඇඳේ හිටියා කියලා විතරයි. එතකොට පැය 6ක් 7ක් 8ක් 10ක් විතර අපි ඇඳේ නිදාගෙන හිටියා කියන එකට සාක්ෂි අපි ඇඳට ගියපු බව දන්නවා. අවදි වෙනකොට ඇඳේ හිටිය බව දන්නවා. එතකොට ඇඳේ හිටපු පැය 8 ඇතුලේ අපි අමාරුවේ වැටිලා අභියෝගයට ලක් වෙලා ජීවිත තර්ජනයකට පත් වෙලා නැහැ. ඒක ඇතුලේ මේ පින්වත්නි අපි තුල මේ යම්කිසි ආකාරයක මේ තත්වයන් සමනය කරලා සමතුලිත කරගෙන අවශ්‍ය මේ පැවැත්මට අදාළ ශක්තිය අභ්‍යන්තරය තුලම ගොඩ නැගිලා ඒක සිතේ තියෙන ශක්තිය. එතකොට මේ බවාංග මට්ටමේ සිතේ තියෙන ශක්තියක සසරින් ආපු කැලලක් එක. ඒක සංසාරෙන් ඉන්නේ එක. ප්‍රතිසන්දියත් එක්ක ඒක ඇවිල්ලා ඒකයි මේ සමතුලිත කරලා මරණය දක්වාම යන ශක්තිය. ඒක සසරින් ඇවිල්ලා තියෙන. ඒක මිහි ධර්මී දියුණු කළා කියලා ඒක වෙනස් කරන්න බෑ මුකුත් ලොකුවට. ඒකයි. දෙක පාරම අපි සමාල්ලාවට ඔය ලෙඩ වෙන අරමම වෙන්නේ ඒකයි. ඒ සසරින් ආවිල්ලා තියෙන්නේ ඒක. මෙහි ධර්මයේ දියුණු කරන කෙනා ඒකට මූණ දෙන්න දානවා. ඒකට හරිය ලස්සනට මූණ දෙනවා යා ඇත්තටම. ධර්මයක් තිබයි ධර්මයක් තියෙන කෙනා දානවා ඒ බඳු අවිනිශ්චිත ජීවිතයක් තියෙන්නේ කියලා. අනේ මම මෙච්චර ධර්මයේ දියුණු කරනවා මට මෙහෙම වෙනවා කියලා කවදාවත් හිතන්න එපා. ඔයා දැන් අලුතෙන් ධර්මයේ දියුණු කළාට ඔයා සංසාරේ ධර්මයේ පෙර මේ ඔයාට විපාකයේ පිණිස ඉදිරිපත් වෙච්ච සකස් වෙච්ච කර්මය ඇතුලේ ධර්මයක් තිබ්බම කියලා අපිට කියන්න බෑ. විපාකයේ පිණිස ඉදිරිපත් වෙච්ච කර්මයන් හැසිරෙනකොට ඒවා හැසිරෙන පෙර සසරින් ගෙනාපු ටිකන්නේ. ඒ නිසා අපි දන්නේම නැතුව අපි මේ අර්බුදයට ගැටලුවට අපට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා පින්වත් මේ தත්ත්වය තේරුම් ගන්න. ඒ නිසා මේ චිත්ත සංස්කාරයන්ගේ ගැලීම අපට පාලනය කරන්න බැරි එකක්. ඒකට එරෙහිව නැගිටන්නට අපිට පුළුවන්කමක් නැහැ. හැබැයි මේ සිහි නුවණ ඕන මේ චිත්ත සංස්කාරයන් ගලනකොට අර උපන් කුසලේසා නූපන් කුසලේ ඉපදවීම කියන අත්දැකීමට එරෙහිව උපන් අකුසලේසා නූපන් අකුසලේ ඉපදීමට එරෙහිව සිහි නුවණ ඕනන්න ඕකයි ඕන. සති සම්පජඤ්ඤය ඔන්න ඔතන ඕක. ඒක එදිනෙදා වැඩ කරද්දි ගනුදෙනු කරද්දි ඉරියව් පවත්වද්දි කතාබස් කරද්දි මේ එක එක සුපර් මාකට් එකට යනකොට කඩපිලට යනකොට වැඩට යනකොට මේ හැම වෙලාවකම සිහිනුවන ඕනේ. ඇයි? අපි ප්‍රබල කුසලයක් උපද්දවන්න ඉන්නවා. ඒ කුසලයේ විදියට අපි දකින්නේ අරහත්වය. ඒක උපදිනකොට උපදවන්න යන ගමනේදී අපි තුල ආයාසයකින් තොරව નિરાයාසයෙන් සිද්ධ වෙන අපේ සිතේ තත්වයක් තියෙනවා. નિરાයාසයෙන් සිද්ධ වෙන තත්වය මොකද්ද? චිත්ත සංස්කාරයන්ගේ ගැලීම. චිත්ත සංස්කාරයන්ගේ ගැලීමක් අපි තුල નિરાයාසෙන් සිද්ධ වෙනවා. ඒ චිත්ත සංස්කාරයන්ගේ ගැලීම පදනම් කරගෙන අපි අමාරු වැටෙන්න පුළුවන්. ඒ නිසා අපි සිහිනුවන උපදව ගන්න. මොකද්ද අමාරු වැටෙනවා කියන්නේ? අපිට උපන් කුසලයක් තියෙනවා. මොකද්ද උපන් කුසලය? මේ දේශනාවට අනුව සුතමය ඥානය. නූපන් කුසලයක් උපද්දවන්න ඕනේ කියලා ඒක උපද්දවන්නත් Javaක් තියෙනවා. මොකද්ද නූපන් කුසලය? විදර්ශනා ඥානය. කුසලේ කූටප්‍රාප්තියත් අපි දකිනවා. මොකද්ද කුසලේ කූටප්‍රාප්තිය? ආරහත්වය. කෙලෙස් සම්පූර්ණ නිරෝධක. මේවා හොඳට තේරුම් ගන්න, මේවා ආය අහන්න එපා. ආය අහලා වැඩක් නැහැ. මේවා එක දේශනාවක් අහලා හොඳට දියුණු කරගන්න පින්වත්නි. එතකොට අරහත්වයේ පිණිස ඒ නූපන් කුසලයේ ප්‍රබලම අවකාශය අරහත් වෙ නමුත් රහත් වෙන්නේ කොහොමද සෝවාන්වත් වෙන්නේ නැතුව කියලා ඔයාලා ඇහුවට මේ මගේදී සෝවාන් වෙනවා බයමින් ඉපා. මේ මාර්ගයේදී වැඩි කාලයක් යන්න කලින් නොබෝ කාලෙකින් සෝතාපන්න වෙන්න පුළුවන්. එහෙම බැරි නම් මෙහෙම බණ කියලා තේරුමක් නැහැ නිපින්නොත්. ඔයාලා තුල සුගදානමක් නැති වුණාට සෝතාපන්න වීමට අදාළ ධර්මේ නම් දුර්වල නැහැ පින්නොත්. ඒ ධර්මයේ හරීම එදා බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන් වදාළ මට්ටමටම නැවුම් පින්වත්නි අදත්. එදා අපගේ බුදුරජාණන් වහන්සේ වදාළ මට්ටමටම මේ ධර්මයේ නැවුම් බව, ධර්මයේ ප්‍රබෝධවත් බව, ධර්මයේ ප්‍රමුදිත බව තියෙනවා පින්වත්නි. ඉතින් මොකටද බය වෙන්නේ hina? එහෙමනම් අපට තියෙනවා මේකෙදි වැඩ කීපයක් කියන්නේ. මොකද්ද? සති සම්පජඤ්ඤ, සතිය, සතිපට්ඨාන, සතිපට්ඨාන භාවනාව, සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදාව. ඔය ටිකෙන් සමන්නාගත වෙච්ච ජීවිතයක් නම් තියෙන්නේ පින්වත්නි. එයා කිසිම ආයුරකින් සෝවාන් නොවි මිය යන්න විදිහක් නැහැ. එයා සෝවාන් නොවි මැරෙන්න බෑ පින්වත්නි. අපිට ප්‍රශ්න තියෙනවා, දරුවන්ගේ ප්‍රශ්න, මුණුබුරු මිනිහන්ගේ, මිනිවිරියන්ගේ ප්‍රශ්න, ගෙවල් දොර ප්‍රශ්න නැතුවා නෙමේ, ඕවා ඉවර වෙන ප්‍රශ්න නෙමේ. අතෑරලා දාන්න ඕවා. මේ වෙලාවේ හොඳට ජීවත් වෙන්න පුළුවන් විදිහට ජීවත් වෙන්න. ආය අනාගතය ගැන කල්පනා කර කර හීන ලෝකවලට හිර වෙලා හිටියා කියලා කවදාකවත් මේ ප්‍රශ්න විසඳන්න බෑ පින්වත්නි. මේවා විසඳෙන පාටක් නැහැ. මේවා විසඳෙන පාටක් නැහැ පින්වත්. අවබෝධ කරගන්න මේ ධර්මයේ නික්මෙන්ද තුන් භවයෙන් දුරුකරන්න අවිද්‍යා තණ්හාව ගොඩනගන්න විශේෂ ඥානය එකතු වෙන්න පූර්ණ අවබෝධයට උපදවා ගන්න පරිපූර්ණ වූ ඥාන දර්ශනය. එබඳු අවකාශයකින් නික්මෙන්ද මේ සසරින් නිදහස් වෙන්න කො මේ සංසාරයෙන්. ඒකට තමයි අපි වීරිය කරන්න ඕන. මෙබඳු ආශ්චර්යවත් බුද්ධෝත්පාදයක සුන්දර ධර්මයක් හම්බෙලත් කාට හරි කෙනෙක් කියනවා නී හාඳුරුණී මන්ට අමාරුයි කියනවනම් එයා ගැරහුවේ බුදුරජාණන්සිට, අපිට නෙමෙයි. එයා ගරහන්නේ තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේට. අනේ අපිට නම් බැරි වෙයි හාඳුරුණී කියලා. ඇයි? බුදුරජාණන්ස මෙච්චර ජවයේ දීලා තියෙද්දි, මෙච්චර නිදහස් වීම පිණිස මහ පුදුමාකාර උපකාරයක් කරලා තියෙද්දි පින්වත්නි අපි කියනවා නම් අනේ මට බැරි වෙයි කියලා. පින්නත් නිතින් බෑම තමයි එතකොට. එහෙමනම් සිහි නුවණ කියන එක අවශ්‍ය වෙන්නේ කුමක්ද? මේ චිත්ත සංස්කාරයන්ගේ ගැලීමක් සිද්ධ වෙනවා. ඒක පෙර හේතුඵල ධමයට අනුව, පුරාණ අபிසංඛාරවලට අනුව අපි තුල සිද්ධ වෙන ක්‍රියාවලියක්. අපි තුල සිද්ධ වෙන දෙයක් ඒක. එතකොට මෙන්න මේ බඳු තත්ත්වයක් ඇතුළේ මේ අපි තුල සිද්ධ වෙන මේ ක්‍රියාවලිය මනවින් තේරුම් අරගන්න. ඒ චිත්ත සංස්කාරයන්ගේ ගැලීම ඇතුළේ අපි තුල ස්වභාවයෙන්ම එනවා ජවයක්. ඒවාට ගනුදෙනු කරන්න, ඒවාට ප්‍රතිචාර දක්වන්න. ඒ ප්‍රතිචාර දක්වන එක පොඩි ඉරියව් පවත්වද්දි පවා වෙනවා. මහා ප්‍රධාන ඉරියව් වාඩි වෙලා ඉන්නකොට, හිටගෙන ඉන්නකොට, ඇවිදිනකොට, නිදා ගන්නකොට පවා වෙනවා. මෙන්න මේ පොඩි මේවා ඇතුරු කරගෙන ඇති වෙන පුංචි පුංචි ඉරියව් පැවැත්වීමේදී පවා ගනුදෙනු කරද්දී ලෝකයේත් එක්ක නැවත නැවත ලෝකයේ සම්මුඛ වෙනකොට පුළුවන් තරම් සිහි නුවණ තියාගන්න. ඒවා එක්ක ගනුදෙනු කරද්දී තමන්ව පරිස්සම් කරගෙන ගනුදෙනු කරන්න. තමන්ව පරිස්සම් කරගෙන ගනුදෙනු කරන එකට තමයි සප්පාය සම්පජඤ්ඤ කියන්නේ. මේවායින් මං අර උපද්දවන්න හදන කුසලයට ජවයක් හම්බෙයිද නැත්නම් නූපන් අකුසලයක් උපදීද කියන එක විමසන්න පින්වත්නි. ඒකට තමයි පින්වත්නි සාත්තක සම්පජඤ්ඤ කියන්නේ. සාත්තක සම්පජඤ්ඤ කියන්නේ හැම වෙලාවකම අවස්ථාවට එකතු වෙන්න, අවස්ථාවට එකතු වෙන්න, තමන්ව හුවා දක්වන්නේ නැතුව අවස්ථාවට එකතු වෙන්න. තමන්ව හුවා දැක්වුවන් පස්සේ තමයි එළියෙන් එන හැම සද්දයක්ම, එළියෙන් එන හැම පහසක්ම ඇතුලේ තමන්ව දකින්නේ මං බැනුන් අහනවා මට බනිනවා ඔය මං ගැන ප්‍රශංසා කරන්නේ අගේ කරන්නේ මං ගැන කියලා හැම තැනකදීම තමන්ව තමන්ව තමන් උස්සලා තියන්න එපා පින්වත්නි ලෝකේ අතෑරලා දාන්න අතෑරලා දාන ගමන් ගනුදෙනු කරන්න ඒක අමාරු වැඩක් ඒක සම්පූර්ණයෙන් දුර වෙන්නේ අරහත්ත්වයේදී අවබෝධයට පත් වීමද ඒක ඇත්ත නමුත් හැම වෙලාවකම තමන්වම උස්සලා උඩින් තියන්න යන්න එපා මේ අපි තමන්ව නසා ගන්න යන ගමනක් පැවැත්ම අභියෝගයට ලක් කරන්න යන ගමනක් පැවැත්ම ඇතුළේනේ දුක තියෙන්නේ පවත්තන් දුක්ඛං කියලානේ කිව්වේ පැවැත්මමනේ දුක පින්වත්නි පැවැත්ම ඇතුළේමනේ දුක සකස් වෙන්නේ පින්වත්නි අපි මේ පැවැත්ම නසන්න යන ගමනක් ඒ නිසා මේ පැවැත්මේදී ඉරියව් පවත්වද්දී අතිරේක ඉරියව් පවත්වද්දී හැම වෙලාවකම පින්වත්නි සිහියෙන් ගනුදෙනු කරන්න එක එක තමයි මූලික දේ. සප්පාය. ඊට පස්සේ මේ මම මේ ගනුදෙනු කරන විදිය, වැඩ කරන විදිය, කතා බස් කරන විදිය, ලෝකයේත් එක්ක එකතු වෙන විදිය, මේ ලෝකයට බැස ගන්න විදිය අනුව මා උපදවන්න යන නූපන් කුසලයට බාධාවක් වෙයිද, ඒක මැරෙයිද, අකුසලයේම වැඩෙයිද? මම මේ කතා කරන විදිය, වැඩ කරන විදිය, ගනුදෙනු කරන ඇතුලේ මා තුළ උපන් නූපන් කුසලයේ උපදීද, උනුපන් කුසලයේ අග්‍ර තත්ත්වයේ අරහත්ත්වයකට යන්න ජවයක් හම්බෙයිද, නැත්නම් ආයෙත් සසරටම වැටෙයිද? අකුසලයටම බර වෙයිද? ඒක විමස ගන්න එකට අපි කියන්නේ සාත්තක සම්පජඤ්ඤය. අරක සප්පාය මේක සාත්තක. ඒක ඇතුලේ සාර්ථක සාත්තක සම්පජඤ්ඤය. මේක ඇතුලේ පින්වත්නි තමන් ඔසවා තබන්නේ නැති විදියට මාව ස්මතු කරන්නේ නැති විදියට අපිට ගනුදෙනු කරන්න වෙලානේ අත් දෙක බැඳගෙන ඇස් දෙක පියාගෙන කාමරේට වෙලා දොරක් වහගෙන ලයිට් ඕෆ් කරලා ඉන්න පුළුවන් ජීවිතයක් අපිට තියෙන්නේ එහෙම කොහොමද ඉන්නේ එහෙම ජීවිතයක් අපගේ බුදුරජාණන් වහන්සේ කවදාවත් දේශනා කරලා නැහැ එහෙනම් තමන්ට ගනුදෙනු කරන්න වෙලා ලෝකයේත් එක්ක එකතු වෙන්න වෙලා ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්න අපිට සිද්ධ වෙලා ගනුදෙනු කරද්දී මතක තියාගන්න ලෝකයේත් එක ගනුදෙනු කරද්දී හැම වෙලාවකම උත්සාහ කරන්න පින්වත්නි තමන් උස්සලා තියන්නේ නැතුව මාවම මතු කරන්නේ නැතුව මම ආයනේ පදනම් කරගෙනම ලෝකයට ගනුදෙනු කරන්නේ නැතුව ගනුදෙනු කරන්න උත්සාහ කරන්න. අන්න ඒකට තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ ගෝචර සම්පජඤ්ඤය. ඒ ගෝචර සම්පජඤ්ඤය ලෝකේ ගෝචර වෙන තැන තමන් උස්සලා තියන්නේ ඒක ඇතුලේ අසම්මෝහයක් වැඩෙනවා අසම්මෝහ සම්පජඤ්ඤය. අර තමන්ව ඔසවා තබන්නේ නැතුව අවස්ථාවට ප්‍රතිචාර දැක්වීමේදී ගෝචර සම්පජඤ්ඤ අසම්මෝහ සම්පජඤ්ඤ දෙක ඔය ටිකෙන් සමන්නාගත වෙච්ච ජීවන චර්යාවක් ඇයි හොඳයි කම්පෑමක් කටයුතු කිරීමක් කතාබස් කිරීමක් ගනුදෙනුවක් තියෙනවා නම් ඒ ගනුදෙනුවට ඒක ඇස් දෙක පියාගෙන නෙමෙයි ඇස් සැරගෙනයි ගනුදෙනු කරන්නේ හැබැයි යාට තියෙනවා සති සම්පජඤ්ඤ ඒක තියෙනවා ඊළඟ එක මොකද්ද සතිය තියෙන්න ඕන සතිය කියන්නේ අතීතේ ඉක්ම වෙලා ගිහින් අනාගතේ ඇවිල්ලා නැහැ මේ මොහොත උදා වී තිබෙනවා අන්න ඔය දැක්ම ඉක්ම ගිය අතීතයක් අනුව යන එක තේරුමක් නැහැ නූපන් අනාගතයක් අනුව යන එක තේරුමකුත් නැහැ හැබැයි මේ මොහොතට එකතු වෙන්න ඕන මේ මොහොතට එකතු වෙන්න ඕන මේ මොහොතට එකතු විය යුතු බව පමණක් දකිනවා සතිය අතීතේ ඉක්ම ගිහින් අතීතයක් නෑ නෙමෙයි ඉක්ම ගිහින් එච්චරයි අනාගතයක් නෑ නෙමෙයි ඇවිල්ලා නෑ නාපු අනාගතයක් තියෙනවා ගියපු අතීතයක් තියෙනවා පැමිණි වර්තමානයක් තියෙනවා ඒ නිසා වර්තමාණයට අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති උපජ්ජති නන්දි නන්දියක් ඇති වෙන්නේ නැති උපදින්නේ නැති විදියට එකතු වෙනවා මොකද මේ නන්දිය හැදෙන්නේ ඉක්ම ගිය අතීතය අනුව සිත පවතිනකොට නූපන් අනාගතය අනුව සිත පවතිනකොට තමයි මේ මොහොතේ නන්දියෙන් තමන්ගේ ඇතුළාන්තය තෙත් වෙන්නේ මේ මොහොතට විතරක් එකතු වෙනවන් සිහිය තියෙනවා දැන් සතිය සති සම්පජඤ්ඤයක් තියෙනවා සතියක් තියෙනවා ඊට පස්සේ සතිපට්ඨාණය මේ මොහොතේ ඉපදී නිරුද්ධ වී යන ලෝකයක් නේද තියෙන්නේ මේ මොහොතේ ලෝකයක් නැ නෙමෙයි මේ ලෝකේ ඉපදී බිඳීම ස්වභාවය කරගෙනයි පවතින්නේ මේ මොහොතට එකතු වෙන මගේ ගත ඉපදීම බිඳීම ස්වභාවය කරගෙනයි පවතින්නේ ඒකයි මම මේ වියපත් වෙන්නේ ලෙඩ වෙන්නේ වයසට යන්නේ ජරාවටපත් වෙන්නේ මැරෙන්නේ මේ ඔක්කොම වෙන්නේ ඉපදීම බිඳීම ස්වභාවය කරගෙන නේද
ඉපදීම බිඳීම ස්වභාවය කරගෙන නේද? ඉපදීම බිඳීම ස්වභාවය කරගෙන නම් මේ මොහොතේ මේ ලෝකේ පවතින්නේ මොකද්ද? මේ ලෝකේ තුරුල් කරගෙන ඇයි හොඳයි කම්පාගෙන යන්න තියෙන්නේ? ඉපදීම බිඳීම ස්වභාවය කරගෙන නම් තියෙන්නේ අබ්බිනිවේශ බැසගන්න ලොවක් කොහෙද තියෙන්නේ? ඉපදීම බිඳීම ස්වභාවය කරගෙන නම් තියෙන්නේ සමුදය වය දකින්න පුරුදු වෙනවා මේ මොහොතේ. එතකොට සතිපට්ඨානයට එකතු වෙනවා. සතිපට්ඨානෙ ඊට පස්සේ තව ලස්සන දෙයක් වෙනවා, සතිපට්ඨාන භාවනා කියලා එකක්. හරි, මේ මොහොතේ ඉපදීම බිඳීම ස්වභාවය කරගෙන නම් පවතින්නේ. මේ මොහොතේ ඉපදී මේ මොහොත කියලා එකක් තියෙනවා. අතීත ඉක්ම ගිහින් බලන්න ක්‍රමානුකූල සත්‍ය අවබෝධයට මේ මොහොතේ ශ්‍රාවකේ අරන් එන විදිය. මේ මොහොතේ ඉපදීම බිඳීම ස්වභාවය කරගෙන නම් පවතින්නේ. ඉපදීම බිඳීම ස්වභාවය නම් ඒ ස්වභාවේ මත එයා හිට ගන්නවා. එයා ඒ ස්වභාවේ මත හිට ගන්නවා. ඉපදීම බිඳීම ස්වභාවය කරගෙන ඒ ස්වභාවේ මත පිහිටා අනිච්චානුපස්සී විහෙරති. එයා එයාගේම ජීවිතය අනිත්‍ය වශයෙන් දකින්න පටන් ගන්නවා. එයාගේ ජීවිතය අනිත්‍ය වශයෙන් දකින්න පටන් ගන්නවා. අනිච්චානුපස්සී විහෙරති. අනත්තානුපස්සී විහෙරති. එයාගේම ජීවිතය අනාත්ම වශයෙන් දකින්න පටන් ගන්නවා. අනිත්‍ය වශයෙන් දකිනවා, අනාත්ම වශයෙන් දකිනවා. අනිත්‍ය වශයෙන් අනාත්ම වශයෙන් දකිනවා. එබඳු ජීවිතයක් අතහැර දැමිය යුතුයි කියලා බලනවා. අන්නේ බැල්මට කියනවා මොකද්ද? සතිපට්ඨාන භාවනා කියලා. ඒක ඇතුලේ පින්වත්නි, අතීතයේ අනුව විතර්ක විචාර කරන්නෙත් නෑ, අනාගතයේ අනුව විතර්ක විචාර කරන්නෙත් නෑ, මේ මොහොතේත් විතර්ක විචාර කරන්නේ මේ මොහොතේ මත ඇරලා දානවා. විතර්ක විචාර නොකොට මේ මොහොතට එකතු වී වාසය කිරීමට ජවයේ ගණ්ඩ ගණ්ඩ සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදාව වැඩෙන්න පටන් ගන්නවා. ඔන්න ඔය ටික තිබ්බොත් අර නූපන් කුසලේ කූට ප්‍රාප්ති කියලා එකක් තිබ්බේ. මොකද්ද? අරහත්ත්වය. එයා ඒකට ක්‍රමානුකූල පියමන් කරනවා, පස්සට ඇදෙන්නේ නැහැ. එයා පියවරක් පියවරක් ගානේ බුදුරජාණන්සේගේ පැත්තට යන්නේ. ඔබ දන්නවද එයාට රහත් වෙන්න බැරි වෙයි? නුදුරු දිනක සෝවාන් වෙනවා. වැඩිකල් නොයා එයා සෝවාන් වෙනවා. එබඳු සෝතාපන්න ශ්‍රාවකත්වයක් පිණිස මේ හෝරාවක ධර්මානුශාසනාව උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරලා තිබෙන්නේ අත්තනගල්ල වෙලගෙදර පදිංචි සුනිත්‍රා සේනානායක මහත්මිය, ශාන්ත, කුමුදු, සරෝජා කියන සේනානායක පවුලේ දූ දරුවන් ප්‍රදාන. සුනිත්‍රා සේනානායක මහත්මිය ඇතුළු පවුලේ සියලුම දෙනාත්, කල්යාණ මිත්‍ර ඥාති සියලු දෙනාත් එකතු වී මේ දේශනාවට සම්බන්ධ වෙනවා. මේ පින්තුන්ලා සියලු දෙනාට ආශිර්වාද කරනවා සුඛ ප්‍රතිපදාවෙන්. මේ ගෞතම බුදු සසුනේදීම වහවහා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට සුනිත්‍රා සේනානායක මහත්මිය ප්‍රදාන මේ පින්නතුන්ලා සියලු දෙනාට මේ කුසල් හේතුපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. සුනිත්‍රා සේනානායක මහත්මිය ඇතුළු සේනානායක පවුලේ පින්නතුන් බලාපොරොත්තු වෙනවා වේයන්ගොඩ මාරපොළ පදිංචිව සිටි දොන් ඩේවිඩ් සේනානායක පියතුමන්ගේ 35 වන ගුණානුස්මරණේ වෙනුවෙන් දොන් ඩේවිඩ් සේනානායක පියතුමන්ට අනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ මහත්මාට මේ කුසල් අනුමෝදන් වේවා. එතුමාගේ භවගාමී ජීවිතයේ සුවපත් වේවා, සාංසාරික ජීවිතයේ සුවපත් වේවා, සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම ඒ ඩේවිඩ් සේනානායක මහත්මාට මේ කුසල් හේතුපකාර වේවා කියලා අදිෂ්ඨාන කරනවා. මීට වසර 11කට පෙර පරලෝ සැපත් වුණු සෝමාවතී යාපා මෑණියන්ටද, මීට වසරකට පෙර පරලෝ සැපත් වුණු ස්වාමි පුරුෂයාණන් වන ෂර්ලී වනිගනිත්ති මෙතිතුමන්ටද මේ කුසල් අනුමෝදනා වේවා. ඒ මහත්මා බොහොම සිහිනුවණින් ජීවිතය අතහැරපු බව මේ පින්වත් නෝනා මහත්මිය මතක් කළා. යුතු ඒ ෂර්ලී වනිගනිත්ති මහත්මාට සිහියෙන් ජීවිතය අතාරින්ට අපගේ දේශනා උදව් වුණු බවත් එතුමිය මතක් කළා. ඒ නිසා මේ ධර්මී කවදාවත් අපි වනාත කරන්නේ.
තුම බොහොම සුගතිගාමි තැනක සිහියෙන් අතහැරපු ජීවිතය ඇතුළේ ඇති. අද අපි ධර්ම දේශනා කරමින් රැස් කරගත්තා වූ කුසල්ද ශර්ලි වණිග නිත්‍ති මෙතිතුමන්ට අපි අනුමෝදන් කරනවා. එතුමන්ගේ භවගාමි ජීවිතේ සුවපත් වේවා, සසරගත ජීවිතේ සුවපත් වේවා, උතුම් මගපල නිවන් අවබෝධ කරගන්නට මේ ගෞතම බුදුසසුනේදී මෙතුමාට මේ ධර්ම දාන මේ කුසල් හේතුපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. සේනානායක පවුලේ පින්නතුන්ලා නමින් මිය පරලොව ගියා වූ සියලු වර්ග පරම්පරානුගත සංසාරගත ඥාතීන්ටද මේ කුසල් අනුමෝදනා වේවා. සියලු ඥාතීන්ගේ භවයේ සුවපත් වේවා, සංසාරික ජීවිතයේ සුවපත් වේවා. සියලු ඥාතීන්ට මේ කුසලානි සංසයන් බලවත් උතුම් නිවනින් නිවී සැනසීමටම කුසල් බලවත් වේවායි අදිෂ්ඨාන කරනවා. සුජීවත්ව සිටින දර්ශනී සංජනී කියන දියණුවරුන්ටත්, නදීෂ බෑනනුවන්ටත්, කිමිත් මුණුබුරාටත් මේ කුසල් උපකාර වේවා. සුනිත්‍රා සේනානායක මහත්මියගේ කල්යාණ මිත්‍ර ධර්මකාමී මේ මැදිරියට රැස්ුණා වූ සියලු දෙනාටත්, ලංකාවේ ලෝකේ විවිධ තැන්වල ඉඳලා ධර්ම ශ්‍රවණී කරන සියලු දෙනාටත් මේ ගෞතම බුදුසසුනේදීම උතුම් මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න මේ කුසල් හේතු උපකාර වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත්, අපගේ දෙමව්පියන්ටත්, ගුරු ස්වාමින් වහන්සේලාටත් නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. එවගේ මේ සියලු මහා සංගරුවනටද මේ කුසල් නිවන් දොරටුවක් වේවායි අදිෂ්ඨාන කරනවා. ප්‍රඥානාලිකාවේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් නිරෝගී සුව ප්‍රාර්ථනා කොට තිබෙනවා. ධර්මකාමී සියලු දෙනාගේද ජීවිත සුවපත් වේවා. සතරවරං රජදරුවන්, සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටද, බ්‍රහ්මරාජ මණ්ඩලවලටද, අවීචේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරි පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමද මේ කුසලානි සංස ධර්මයන් නිවන් පිණිස වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
කක්ඛයෝ නිබ්බානං.